ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට. නොතටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
අප්‍රේල් මාසයේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා අපි SBS සිංහල ගුවන්විදුලියෙන් නොදුරු සිනමා විශේෂාංගය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අදත් විශේෂ චිත්‍රපටයක් පිළිබඳව විමසා බලන්නයි අපි සූදානම් වන්නේ. අපි අද දවසේදීත් සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මේ සඳහා සිනමා විචාරක විදර්ශන කන්නංගරව. විදර්ශන, ආයුබෝවන් සුබෝදසනක්.
ආයුබෝවන් මදුර.
හොඳයි, මේ දවස්වල ශ්‍රී ලංකා පිළිබඳව කතා බහ කරද්දී නිර්පාක්ෂික අරගලය පිළිබඳව තමයි අපිට වැඩිමනත් අවධානය යොමු කරන්නට සිද්ධ වෙන්නේ. ඉතින් අරගල පිළිබඳව, උද්ඝෝෂණ පිළිබඳව, විරෝධතා පිළිබඳව, ඉල්ලීම් පිළිබඳව, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව නොයෙකුත් කතන්දර, නොයෙකුත් මතවාද, නොයෙකුත් පැතිකඩයන් පිළිබඳව විචාර සිද්ධ වෙනවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්. එනිසාම අපි හිතුවා ලෝකයේ එතෙක් මෙතෙක් පැවතිච්ච අරගල අරන් බැලුවොත් එහෙම වැඩිමනත් අවධානයක් යොමු වෙන ආසියාතික අරගලය බවට පත් වෙලා තිබෙන්නේ මහත්මා ගාන්ධිගේ නිදහස් අරගලය, නැත්නම් ඉන්දියාවට ඒ නිදහස ලබා දීමේ ඒ නිදහස් අරගලය සම්බන්ධයෙන්. ඉතින් ඒ සම්බන්ධයෙන් ගොඩනැගුණු චිත්‍රපටයක් පිළිබඳව තමයි අපි අද දවසේදී කතා බහ කරන්නේ. චිත්‍රපටයේ නම ගාන්ධි. 1982 වසරේ තමයි මේ චිත්‍රපටය තිරගත වුණේ. ඔව් විදර්ශන, දැන් මහත්මා ගාන්ධි කියන නමත් එක්ක ඈඳිච්ච තවත් වචනයක් තමයි නිදහස් අරගලය කියන එක, නැත්නම් අවිහිංසාවාදී අරගලය කියන එක. දැන් ගාන්ධිගේ අවිහිංසාවාදී අරගලය මේ ගාන්ධි චිත්‍රපටය තුළ ඔබ කියවා ගන්නේ කෙසේද?
මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ අපි දකින මේ චිත්‍රපටයේ සහ ලෝකේත් ඉන්දියාවේත් ප්‍රතාපවත් දේශපාලන පෞරුෂය වන මොහන්දාස් කරන්චාත් ගාන්ධි. ඔහුව මරණයට පත් කරනවා 1948 ජනවාරි 30 වෙනිදා. ඔහු ඔහුගේ සංඥා වන්දනාවෙන් පසුව තමන්ගේ අනුගාමිකයන් හමුවෙන්න එන ගමනේදී ගොඩ්සේ කියලා ඉතාම ප්‍රකට වුණු ඝාතකයා අතින් ඔහුව වෙඩි තැබීමකට ලක් වෙනවා. ඒ මොහොතේ ගාන්ධි දෙවියන්ට යාඥා කරමින් මිය යනවා. ඉන් පසුව අපිට දක්නට ලැබෙන්නේ චිත්‍රපටීය ගාන්ධිගේ ඒ මියගිය දේහේ අලු පූජනීය ගංගා නම් නදියේ පා කරලා යවන එක. ඒ පිටපස්සෙන් අපිට හෙනවා ගාන්ධිගේ දේශනා, ගාන්ධිගේ ප්‍රකාශයන්. එතනින් තමයි චිත්‍රපටියේ ආරම්භය සලකුණු වෙන්නේ. නමුත් මේ චිත්‍රපටියේ සැබෑ ආරම්භය අපිට හඳුන්වන්න පුළුවන් ඊට පස්සේ. ඒක සිද්ධ වෙන්නේ දකුණු අප්‍රිකාවේදී ඔහු නීතිඥෙක් වශයෙන් කටයුතු කරනකොට. ඔහුව පළවෙනි පන්තික දුම්රියක යනකොට ඒ දුම්රියේ සුදු ජාතිකයන්ගේ ආධිපත්‍යයට තමයි වෙන් කරලා තියෙන්නේ. ඒ සුදු ජාතිකයන් විසින් ඔහුව ඒ දුම්රිය මැදිරිය නෙරපහරිනවා. මේ අවස්ථාවත් එක්ක ඊට පස්සේ අපිට චිත්‍රපටිය අපි මතු කරනවා දකුණු අප්‍රිකාවේ තියෙන සුදු සෝත්තමවාදය, විශේෂයෙන්ම කළු ජාතිකයන්ටත් ඉන්දියානුවන් ඇතුළු ආසියාතිකයන්ටත් එරෙහිව සුදු ජාතිකයන්, සුදු ජාතික පාලකයන් විසින් දියත් කරමින් තිබෙන වර්ගවාදී ඒ මර්ධනය. එතකොට ගාන්ධි නීති හදාරන්නේ එංගලන්තේ. නමුත් ඊට පස්සේ ඔහු ඉන්දියාවට එනවා. නමුත් නැවත නඩුකටයුත්තකට තමයි ඔහු දකුණු අප්‍රිකාවට යන්නේ. ඒ දකුණු අප්‍රිකාව තුළ ඔහු අවුරුදු 20 විතර කාලයක්, සැහැන කාලයක් ඔහු වාසය කරනවා. එතනදී ඔහුගේ ජීවිතයත් අර දකුණු අප්‍රිකාවේ සුදු ජාතික පීඩකයන්ගේ ඒ මර්ධනයට ලක් වෙනවා. ඒකට එරෙහිව ගාන්ධි තමන්ගේ අරගලය යත් කරනවා. මේ මදු රැහුවා වගේ ඒ අවිහිංසාවාදය පිළිබඳ ගාන්ධිගේ නාමයත් එක්ක බැඳිලා තියෙන ඒ අවිහිංසාවාදී සටන් ක්‍රමය ඉස්සෙල්ලම ගාන්ධි හරහා ලිබසින්නේ, කලේ ලිබසින්නේ මේ අප්‍රිකා, දකුණු අප්‍රිකාව තුළ සුදු වර්ගවාදී පීඩනයට එරෙහිව ඔහු විසින් දියත් කරපු අරගලයත් එක්ක. එතනදී විශාල පීඩාවකට ලක් වෙනවා. ඒකම ඔහු සිරගැඳිරිවල විශාල වදහිංසාවන්ට ඔහු ලක් වෙනවා. නමුත් ඔහුත් මූලික වෙලා කරන මේ අරගලය විසින් දකුණු අප්‍රිකාන් සුදු ජාතිකයන්ට සිද්ධ වෙනවා ඉන්දියානුවන්ට සමහර ජයග්‍රහණත, සමහර අයිතිවාසිකම් ලබා දෙන්න. මේක එක්තරා විදිහක ගාන්ධි ලබන ජයග්‍රහණයක්. එතනින් පස්සේ මේක ආරංචි වෙන ඉන්දියානු නිදහස් අරගල ව්‍යාපාරය ගාන්ධිව කැඳවනවා අරගලය වෙතට. එතනින් පස්සේ ගාන්ධිට සුපුරුදු වුණා අවිංසාවාදී මේ අරගල මාදිලිය ඉන්දියානු නිදහස් අරගලයේ ප්‍රධාන කේන්ද්‍රය බවට පත් වෙනවා. එතනදී ඉන්දියානුවන් බිලියනයක් පමණ ඔහු සංවිධානය කරනවා. එහිදී අවිංසාවාදය, සත්‍යග්‍රහය, උපවාසය වැනි ඉතාම ආසියාතික අධ්‍යාත්මික දේශපාලනයට බැඳුණු ක්‍රියාමාර්ගත් එක්ක ඒ චිත්‍රපටය අපි දකින ඉතාම වැදගත් අවස්ථාවක් තමයි 1919 අප්‍රේල් 13 වෙනිදා අමෘත්සර් ජලියන් වලා බාග් චතුරස්‍රයේදී විශාල ඉන්දියානුවන් ප්‍රමාණයක් ගාන්ධි හරහා හිතාන්නේ අධිරාජ්‍යවාදයට විරුද්ධව දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා. නමුත් ඒකෙදී 100කට වඩා අධික ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය පාලනය විසින් පෙඩි තබා මරා දමනවා. මේ සිද්ධියත් එක්ක ඉන්දියානු නිදහස් අරගලය මුළු ලෝකයේ පුරා කතා බහට ලක් වෙනවා. නමුත් ගාන්ධිගේ ප්‍රතිපත්තියේ තියෙන දිගින් දිගටම ප්‍රචණ්ඩත්වය නෙමෙයි තව දර්ශනයක් මා ඉදිරියට පිටවෙලා තමයි වැදගත් එකක් තමයි 1930 දී සිදුවන ගාන්ධිතුමාගේ ලුණු පාගමන. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන් විසින් ලුණු වලට හඳුන්වා දීපුණු බද්ද අහෝසි කිරීම සම්බන්ධයෙන් නැතිවෙනේ අරගලය. මම හිතනවා ඒකෙදිත් චිත්‍රපටය ඇතුලේ ගාන්ධිගේ සටන් කලාවේ තියෙන විශිෂ්ටත්වය අපිට පෙන්වනවා. ඒකම ගාන්ධි අනිත් වෙලාවට එක වෙලාවකට චිත්‍රපටියත් අපිට පෙන්වනවා. ගාන්ධි චරිතයේ තිබෙන ලන්ඩනය කරා ගොස් ඔහු සම තම විරෝධය ඉන්දියානුවන්ගේ නිදහස වෙනුවෙන් පළ කරනවා. නමුත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. එහෙත් මේ අවසානයේ ගාන්ධි ඇතුළු ගාන්ධිගේ මූලිකත්වයෙන් ඉන්දියානු නිදහස් අරගල නායකයන්ගේ ඒ අරගලයත් එක්ක ඉන්දියාවට නිදහස ලැබෙනවා. නමුත් චිත්‍රපටිය අපිට පෙන්වනවා නිදහස ලැබුණත් ඉන්දියානු නිදහස් අරගලයේ මුහුණ දීපු ප්‍රශ්න අවසන් වෙන්නේ නැහැ. මොකද විශේෂයෙන්ම ඉන්දියාවේ වයඹ සහ නැගෙනහිරට අදාළව වෙනම ඉස්ලාම් නැත්නම් මුස්ලිම් රාජ්‍යයක් පිළිබඳ අයිතිවාසිකම් අරගලයක් පැන නගිනවා. ඒකට නායකත්වය ගන්නේ මොහොමඩ් අලි ජින්නා. එතකොට එතෙන්දී අපි දැන් හඳුනන පකිස්තානයේ සහ බංගලාදේශයේ කියන රටවල් දෙකමයි සම්බන්ධ වෙලා තියෙනවා. එතනදී ගාන්ධි උත්සාහ කරනවා මේ අරගලය මේ පෙදුම්වාදයේ හෝ නැත්නම් මේ තමන්ගේම ස්වයං නිර්ණය පාලනයක් හිමිවීමේ මේ අයිතිවාසිකම ඔහු කැමති වුණත් ඔහු ආගමික සංහිඳියාව අවධාරණය කළත් මුස්ලිම් ජනතාව කෙරෙහි සහ අනිකුත් ක්‍රිස්තියානි ජනතාව කෙරෙහි ගාන්ධිගේ තම සහනුකම්පය තිබුණත් ගාන්ධි උත්සාහ කරනවා මේ වෙනවීම නවත්තන්න. එතෙන්දී ඔහු උත්සාහ කරනවා මොහමඩ් අලි ජින්නාට අගමැතිකම දෙන්න පවා ඉන්දියාවේ ප්‍රථම අගමැතිකම දෙන්න පවා ඔහු යෝජනා කරනවා. නමුත් මේ කාරණේ ඉෂ්ට වෙන්නේ නැහැ. එතනදී විශේෂම හින්දු සහ මුස්ලිම් ජනකොටස් අතර විචාර කලකෝලාහල ඇති වෙනවා. ඉතින් ගාන්ධි එතනදී ඒක නවත්වන්න උපවාසයක නිරත වෙනවා. නමුත් ඒ උපවාසය නිසා යම් ආකාරයකට අරගලින් අතර වෙනවා. නමුත් වෙනම මුස්ලිම් රාජ්‍යයක් ඇතිවීමේ தත්ත්වය වළක්වන්න බැරි වෙනවා. ඒ ප්‍රතිඵලයේ විදියට තමයි ඉන්දියානු ජාතික ඉන්දියානු වර්ගවාදීන් සහ ඉන්දියානු වාර්ගික ජාතිකවාදීන්ගේ උදහසට ගාන්ධි ලක් වෙන්නේ. ඉතින් මෙන්න මේකත් එක්ක තමයි ගාන්ධි මරණයට පත් වෙන්නේ. නමුත් අර හඳුර ඇහුවා වගේ ගාන්ධි දිගින් දිගටම තමන්ගේ අරගලය තුළ තමන්ගේ ප්‍රතාපවත් චරිතය පවත්වා ගත්තේ මේ අවිහිංසාවාදී සටන් ක්‍රමය ක්‍රියාත්මක කළ මේ චිත්‍රපටය ඇතුලේ. ඒක ඉතාම කදිමට තම සංකීර්ණ විදියට අප හමුවට අරන් ඇවිල්ලා තියෙනවා. මට තවත් අමතර කාරණයක් කියන්න ඕනේ මధుර. දැන් මේ චිත්‍රපටිය ප්‍රධාන වශයෙන් යම්කිසි ආකාරයකට බටහිර විශේෂම හොලිවුඩ් සහ බ්‍රිටිෂ් සම්බන්ධයක් තියෙනවා මේ චිත්‍රපටිය නිෂ්පාදනය සහ එදාහැරීම ඇතුලේ. විශේෂ අපි දන්නවා ගෝල් ක්‍රෙස්ට් ෆිල්ම් ඉන්වෙස්ටර්ස් කියන එකක්. ඒ වගේම විශේෂයෙන්ම මේක එදාහැරීමේදී කොලොම්බියා පික්චර්ස් සමාගම දායක වෙන. නමුත් මම හිතනවා ඒකම මේ චිත්‍රපටියේ නිෂ්පාදනයට නැෂනල් ෆිල්ම් ඩෙවලප්මන්ට් කෝපරේෂන් ඔෆ් ඉන්දියා සමාගමත් ඉන්දෝ බ්‍රිටිෂ් ෆිල්ම්ස් කියන ආයතනත් සම්බන්ධ වෙන ඕගනයිසේෂන්ස්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ චිත්‍රපටිය එක්තරා ආකාරයකට මේ චිත්‍රපටිය සාමාන්‍ය අපි දන්නවා ඒ කියන්නේ පෙරදිග ආසියාතික යම්කිසි සිදුවීමක් සහ යම්කිසි චරිතයක් චුරෝ ඇමරිකානු යුරෝපීය නිෂ්පාදන හෝ බෙදාහැරීම පැත්තෙන් කෙරෙනකොට ඔවුන්ගේ දැක්ම ඔවුන් පෙරදිග ගැන ආසියාව ගැන දකින දැක්ම චිත්‍රපටියට ආයෝජනය වෙනවා. නමුත් මේ චිත්‍රපටිය තුළ ඒ දැක්මෙන් යම්කිසි විදිය විතන්වීමක් තියෙනවා. ඒ කියන්නේ ඉන්දියානු ඒ මහා පෞරුෂය ගාන්ධිගේ ජීවිතය පිළිබඳව අධ්‍යක්ෂකවරයා දශක දෙකක් විතර ඒ පිළිබඳ විශාල පර්යේෂණයක් කරනවා. ඉන්දියාවේ ගවේෂණයක් කරනවා. ඉන්දියාවේ සියලුම තොරතුරු එකතු කරගන්නවා. ඒකම ජවහල්ලාල් නේරු වගේ අයව හමු වෙනවා. සහ අනිත් පැත්තෙන් සමනිෂ්පාදන දායකත්වයක් මේ සියල්ල එකතු වීම නිසා මේ චිත්‍රපටියට අර බටහිර ඌනිත දැක්ම මේ ඇතුල් වෙලා නැහැ. ඒ වෙනුවට ඉන්දියානු ගාන්ධිගේ ව්‍යාපාර ඉන්දියානු නිදාසාරගලය පිළිබඳ යම්කිසි ආකාරයක ඓන්ද්‍රීය සිනමා කියවීමක් මම හිතනවා මේ චිත්‍රපටින් යෝජනා කරනවා.
ඔව්, දැන් විදර්ශන මහත්මා ගාන්ධි කියන මේ ඓතිහාසික චරිතය මේ චිත්‍රපටය තුළ මතු කරන ආකාරය පිළිබඳ ඔබේ විග්‍රහය කුමක්ද?
ඔව් මදුර, ඒ කියන්නේ මහත්මා ගාන්ධි කියන ඓතිහාසික චරිතය මේ චිත්‍රපටය තුළේ මූලික වශයෙන්ම මතු කෙරෙන්නේ. ඒ ගාන්ධිගේ තියෙන පෞරුෂය, අනිත් පැත්තෙන් ගාන්ධිගේ තියෙන දේශපාලන දැක්ම, ඒකම අධ්‍යාත්මික බලය, මේ සියල්ලම මූර්තිමත් වෙන ආකාරය මම කලින් කිව්වා වගේ මේ චිත්‍රපටය තුළ ප්‍රධාන වශයෙන් දකුණු අප්‍රිකාව තුළ ඔහු කරන අරගලය, ඉන්දියාව තුළ ඔහු ජනතාව සංවිධානය කරන විදිය, ඒකම ඉන්දියානු නිදහස් අරගලය තුළ ඉන්න විවිධ නායකයන් සමග ඔහු ඇති කරන කතාබහ, සංවාද, විවාද, මේ සියල්ල හරහා අපිට පෙන්වනවා ගාන්ධි කියන සුවිශේෂ චරිතය. මේකෙන් හටහා ගන්න අවශ්‍ය කරන කවුලුවක් අපිට මේ චිත්‍රපටයෙන් දක්වනවා. එකම ගාන්ධි තමන්ගේ උපවාසයන්, සත්‍යග්‍රහයන් ක්‍රියාත්මක කිරීමේදී දක්වන ඒ අදිෂ්ඨානය මේ චිත්‍රපටයේ දර්ශන ගොඩක අපිට මතු කරනවා. ඒකම ගාන්ධික තියෙන ඇතම් මේ අපිට කියන පුළුවන් දුර්වලතාවයන්, දේශපාලනික වශයෙන් ඔහුගේ වෙච්ච පසුබෑම්, විශේෂම චිත්‍රපටිය අග මේ අපිට දක්නට ලැබෙන ඉන්දියාව නිදහස ලබා ගත්තට පස්සේ වෙනම මුස්ලිම් රාජ්‍යයක් ඉන්දියාව උතුරෙන් ඇතිවීමට යන ක්‍රියාවලිය තුළ එය විසඳන්න ඔහු දරන උත්සාහය, ඔහු එදී කම්පණයට පත්වීම, ඒකම මොහමඩ් අලි ජින්නාගේ තියෙන අදිෂ්ඨානයත් එක්ක ඔහු කේවල් කිරීමට දරන උත්සාහයන්, ඒකම ගාන්ධිගේ භාර්යාවගේ මිය යාම පිළිබඳ ප්‍රශ්නය, ඒකම ගාන්ධි ඉන්දියාව එක කොටසක් බෙදී යාමට දරන උත්සාහය වළක්වන්න බැරිවීම, මේ සියල්ල මේ චිත්‍රපටියේ ගාන්ධිගේ තියෙන සුවිශේෂත්වයන් මේ හඳුනා ගන්නා විදිහට චිත්‍රපටියෙන් ද්‍රව කරලා තියෙනවා. ඒකම ගාන්ධිව අපි දකිනවා එක්තරා ආකාරයකට ගාන්ධිගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් යම් කිසි විසංවාදයක්, නැමන විවාදයක් තියෙනවා. ඒ විවාදයට අනුව ගාන්ධිට වෙනත් අපි හිතමු බාලවයස්කාරී ස්ත්‍රීන් සහ ඒ කාරණා පිළිබඳ යම් යම් චෝදනා තියෙනවා. මම හිතන්නේ ඒ කාරණා වුණත් මේ ගාන්ධි චිත්‍රපටියේ අපිට ගාන්ධිගේ චරිතයම විවෘතව අනාවරණය වෙන ආකාරයෙන් අපිට දක්නට ලැබෙනවා. ඒ ගාන්ධිව අපිට පේන්නේ ඉතාම සුළු, ඉතාම කෙසඟ චරිතයක් විදියට. හැබැයි ඒ චරිතයෙන් අපිට නිරූපණය කෙරෙන අර ඉතාම දැවන්ත ප්‍රතිරූපය මම හිතනවා ඒක චිත්‍රපටිය අවස්ථා රසක අපිට දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයට ගිහිල්ලා ඒ නායකයන් හමු වීමේ අවස්ථාව වුණත් මං හිතනවා ඒ ඉන්දියානු ආසියාතිකයන් සම්බන්ධයෙන් අටහිරට තියෙන අර ඉතාම නිෂේධනීය අර්ථය ගාන්ධි ජය ගන්න විදිය, එතෙන්දි ගාන්ධිගේ පෞරුෂය ඉදිරිපිට බ්‍රිතාන්‍ය ඒ පාලකයන්, බ්‍රිතාන්‍ය ඒ නියෝජිතයන් හැසිරෙන ආකාරය, මං හිතනවා මේ සියල්ල මේ චිත්‍රපටියේ අපිට ගාන්ධිගේ ඓතිහාසික චරිතය සිනමාත්මක අත්දැකීමක් බවට පත් කිරීමේදී ඉතාම පරිස්සම් සහගත වෙලා තියෙනවා. ගාන්ධි පිළිබඳව අපි හඳුනාගෙන තියෙන ඒ ගාන්ධිගේ තියෙන සකලවිධ භාවිතයන්, සකලවිධ මානයන් චිත්‍රපටය ඇතුළට අවශෝෂණය කරගන්න. දැන් චිත්‍රපටය ආරම්භ වීමේ තියෙන අවස්ථාව එක පිටියකට ගත්තොත් ගාන්ධිගේ මරණයෙන් ආරම්භ වෙනකොට චිත්‍රපටය නැවත අවසන් වෙන්නෙත් එතනින්. නමුත් මේ ගාන්ධිගේ මරණය ඇතුළේ කොයිතරම් ගාන්ධිගේ ජීවිතය අපේ ඉන්දියානු පෙරදිග ඉතිහාසය තුළ තවමත් කොයිතරම් නින්නාද දෙනවද කියන කාරණය එක්ක තමයි චිත්‍රපටය ආරම්භ වෙන්නේ. ඒක තමයි ගාන්ධිගේ මරණයේ අලු පා කරලා අරිනකොට ඒ පිටිපස්සෙන් ගාන්ධිගේ හඬ ඇසෙමින් අපිට දක්වන දේ. එතනින් පස්සේ තමයි ගාන්ධිගේ තියෙන මේ අරගලය, අවිංසාවාදී අරගලය, එය ඉන්දියානුව ජන ජීවිතයට කරන බලපෑම, මේ සියලු සංකීර්ණතා මේ චිත්‍රපටියේ ඉතාම කදිමාකාරයෙන් නිරූපණය වෙනවා. මම හිතනවා චරිතාපදාන සිනමාව හරහා, චරිතාපදාන සිනමාව ගැන අපි කතා කරනවා නම් ඒ ලෝකයටම අදාළව ගාන්ධි කියලා කියන්නේ තාම විශිෂ්ට චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය තුළ අපි කොහොමද ඒ චරිතාපදාන චිත්‍රපටියකට යම්කිසි ප්‍රධාන චරිතයක් පාත්‍ර කරගන්නකොට ඒ චරිතයේ තියෙන සියලුම රුවගුණ, සංකීර්ණතා, ඔහු මුණ දෙන අභියෝග කොයිතරම් චිත්‍රපටිය තුළ තේමාත්මක ගැඹුරකින් ගේන්න ඕනද කියන කාරණය ඉතාම හොඳින් අතු කරපු චිත්‍රපටයක් කියලා මේක හඳුන්වන්න පුළුවන් මදුර.
මේ ගාන්ධි චිත්‍රපටය තුළ මහත්මා ගාන්ධිගේ චරිතයට පණපුවන්නේ බෙන් කිංස්ලි කියන සම්මානනීය නළුවා. මේ චිත්‍රපටයේ රඟපෑම හේතුවෙන් ඔහුට ඒ වසරේ හොඳම නළුවාට හිමි ඔස්කා සම්මානය පවා හිමිවනවා. බෙන් කිංස්ලි පිළිබඳව චිත්‍රපට නරඹන උදවියට නම් අමුතුවෙන් කිව යුතු දෙයක් නැහැ. විදර්ශන දැන් මේ බෙන් කිංස්ලි රංගන ශිල්පියා මේ ගාන්ධිගේ චරිතයට සාධාරණයක් කරපු ආකාරය අපි අවසාන වශයෙන් පැහැදිලි කරමු.
බෙන් කිංස්ලි කියන චරිතය රංග ශිල්පියා මේ ගාන්ධිගේ චරිතයට ඉතාම වැදගත් සාධාරණයක් ඉෂ්ට කරනවා. මොකද ගාන්ධිගේ චරිතය මේ චිත්‍රපටය අපි හඳුනා ගන්නකොට බෙන් කිංස්ලි කියන ඒ නළුවාගේ නමත් එක්ක මේ චිත්‍රපටය ඉතාම තියුණු විදියට බැඳිලා තියෙනවා. එක් විදියක අපි දන්නවා බෙන් කිංස්ලි කියලා කියන්නේ ඉන්දියානු සම්භවයක් තියෙන නළුවෙක්. ඔහුගේ ඇත්තටම නම වෙන්නේ ක්‍රිෂ්ණ පණ්ඩිත් බංජි. එතකොට ඔහුගේ තාත්තාත් ගුජරාටි වල ඉන්න ඉන්දියානු මුස්ලිම් සම්භවයක් තියෙන කෙනෙක්. ඒකම මේ චිත්‍රපටිය ආරම්භ වෙන මොහොතේදී බෙන් කිංස්ලි චිත්‍රපටියට කරන සම්පූර්ණ කැපවීම මේ මේ මහත්මා ගාන්ධිගේ චරිත නිරූපණයෙන් අපිට පේනවා. අපිට බෙන් කිංස්ලි අපේ ලංකාවටත් ඒ කියන්නේ අමුතු චරිතයක් නෙමෙයි. ඔහු මෑත චන්දන් රත්නම්ගේ කොමන් මෑන් කියන චිත්‍රපටිය ළඟනේ දායක වුණා. ඒකම 1972 ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කරන්න හදපු ගෝඩ් කින් කියන චිත්‍රපටියටත් මෙහු රඟපාන දායක වෙලා. නමුත් ඒක කෙරුන්නේ නැහැ. ඒ වගේ ඉතාම බෙන් කිංස්ලි කියලා කියන්නේ බ්‍රිතාන්‍ය ඇතුළේ විශාල නාට්‍ය පාසල්වල විශාල නාට්‍යමය අකඩමිවල සහ විවිධ නිර්මාණාත්මක කටයුතුවල නිරත වෙච්ච රංග ශිල්පියෙක්. ඉතින් මේ චිත්‍රපටිය ඇතුළේ ගාන්ධිගේ තියෙන අර සංකීර්ණතාවයන්, ගාන්ධිගේ තියෙන දේශපාලන පෞරුෂය, ඒ අධ්‍යාත්මික බලය ඇතුළු ගාන්ධි ඉන්දියානු නිදහස් අරගලිය තුළ ඒ මුහුණ දෙන ඒ අවස්ථාවන් ඉතාම හොඳින්, මොකද ගාන්ධිගේ රූපයට ඉතාම ගැළපෙන ආකාරයේ ප්‍රතිරූපයක් විදියට බෙන් කිංස්ලි නිර්මාණය කළා තියෙනවා. අනිත් පැත්තෙන් ගාන්ධිගේ චරිතය කිරීමට අවශ්‍ය වෙන මූලික පෙර සූදානම් රාශියක් බෙන් කිංස්ලි කළා තියෙනවා. යෝග, උපවාස, සත්‍යග්‍රහයක නිරත වෙන විදිය, තමන්ගේ රංගනයට අවශ්‍ය වෙන ශරීරය සහ අධ්‍යාත්මය අතර සමතුලිතභාවය පවත්වා ගැනීම, මේ එක මම හිතනවා ඒක ඉතාම හොඳයි. මොකද අපි දන්නවා ගාන්ධිගේ චරිතයේ ගාන්ධි විසින් ක්‍රියාත්මක කරන අවිහිංසාවාදී ක්‍රියාමාර්ග, සහුගන්න දේශපාලන උපක්‍රම කියලා කියන්නේ ඔහුගේ මනසේ තියෙන ඒ මානසික බලය විසින් ක්‍රියාත්මක කරපු ජයග්‍රහණ. එතකොට මේ මානසික බලය ප්‍රතිනිර්මාණය කිරීම ඉතාම අසීරු කටයුත්තක්. ඉතින් බෙන් කිංස්ලි ඒ කැපවීම ඇතුළේ ඒ ගාන්ධිගේ අධ්‍යාත්මය යම්කිසි ආකාරයකට දේශපාලන ප්‍රතිරූපයක් විදිහට නිරූපණය කරන්න සමත් වෙලා තියෙනවා. ඒක මම හිතනවා ලෝකේ චරිතාපදාන සිනමාව තුළ චරිතාපදානයක් නිර්මාණය කිරීම පිළිබඳ ඉතාම ඉහළින්ම තියෙන උදාහරණයක් තමයි බෙන් කිංස්ලිගේ රංගනය.
හොඳයි, අපි මෙවර නුදුරු සිනමා විශේෂාංගයෙන් අවධානය යොමු කරේ 1982 වසරේ තිරගත වුණු ගාන්ධි ඉංග්‍රීසි චිත්‍රපටය සම්බන්ධයෙන්, මහත්මා ගාන්ධිගේ ඒ අවිහිංසාවාදී අරගලය සම්බන්ධයෙන්, ගොඩනැගුණු ඒ චිත්‍රපටය සම්බන්ධයෙන්. අපිත් සමග මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන, බොහොමත්ම ස්තුතියන්ත වෙනවා. අපි ලබන මාසයේ අවසාන සතිය බ්‍රහස්පතින්දා නැවතත් හමුවෙමු නුදුරු සිනමා විශේෂාංගයෙන්.
නොදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.